ගාමිණී රත්නායක මහත්මයා.
ගරු ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්. ගරු ඇමතුමා කියන්නේ නියෝජ්‍ය ඇමතුමා. පොයින්ට් එක මොකද්ද?
මට විෂය භාර අමාත්‍යවරයා නැති නිසා මේ පැහැදිලි කිරීම මම කරන්නේ ගරු චාමර සම්පත් ගරු ටීවී ජානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයකට. විශේෂයෙන්ම ගරු මූලස්රාරුවට මන්ත්‍රීතුමියනි, දිගින් දිගටම මේ දවස් දෙකක් තිස්සේ මේ ප්‍රශ්නය දෝලනය වෙනවා. මේ ගරු සභාවේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඉල්ලපු කෙනෙකුට මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිගේ අනුමැතියක් අවශ්‍යද කියලා, ඔහුගේ නිර්දේශයක් අවශ්‍යද කියන කාරණාව ගරු සජිත් ප්‍රේමදාස මෙතුමා මතු කරා. මේකට හරි පැහැදිලි උත්තරයක් විෂය භාර අමාත්‍යවරයා දුන්නා. යම්කිසි අතපසුවීමක් මත මේ අපේ අනිකුත් අමාත්‍යවරයා දීපු උත්තරය නෙමෙයි, අත් වශයෙන්ම විෂය භාර අමාත්‍යවරයා දීපු එක තමයි උත්තරේ. අපි මේ රටේ පුරවැසියන්ට කියනවා හරිම පැහැදිලි, මොකක්ද ඒ උත්තරේ? පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඉල්ලන කෙනෙකුට මහජන ආරක්ෂක කමිටුවේ නිර්දේශයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍යයි කියලා කියනවනේ ගරු මූලස්නාරුවට මන්ත්‍රීතුමීනි. ග්‍රාම සේවක සහතිකයක් පවා අවශ්‍ය වන්නේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් උදා වුණොත් පමණයි. අපි පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඉල්ලුවට පස්සේ ඒ අදාළ පොලිස් බලපදේශයේ පොලිස් නියෝජිතයා තමයි ග්‍රාම සේවක ගාවට යන්නේ. ඇත්ත වශයෙන්ම ග්‍රාම සේවකගෙන් ගිහිලා තමයි තොරතුරු විමසගන්නේ ගරු මූලස්නාරුවට මන්ත්‍රීතුමියනි, මොහු මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද නැද්ද යන වග. ඉතින් මේක මහා ලොකු ආందోళනාත්මක කාරණයක් කරගෙන මම දන්නේ විපක්ෂයට සටන් පාට නැද්ද කියලා. මේ තරම් මං කියන්නේ මේ තරම් දුප්පත් වෙන්න එපා කියලා. විපක්ෂය මේ තරම් දුප්පත් වීම වැරදි මූලස්නාරුවට මන්ත්‍රීතුමනි, මේ රටේ පුරවැසියව නොමග යවන්න එපා. මේ කොලකෑල් උස්සන් ඇවිල්ලා මේ මොකද්ද මේ කොලකෑල්ලක් සභාගත කරලා කියනවා මේ කොයිද මොරටුපුල්ල පොලිසියෙන් ඉල්ලුවා කියලා. මේකේ තියන්නේ මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරුගේ නාම ලේඛනයක් තියෙනවා, ඇත්ත. නමුත් ඒකෙන් අදහස් වෙනවද මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකට අදාළයි කියලා? සභාගත කරනවා මෙතන ඇවිල්ලා බොරු ලේඛන. ඒකින්ද අපි විපක්ෂයට කියනවා මේ තරම් දුප්පත් වෙන්නේ පා විපක්ෂය. මේක ශ්‍රී ලංකා
අරු සභාපතිතුමිය මෙතුමා මගේ නම සඳහන් කරලා මං කතා කරපු එකට ගරු සභාපතිතුමිය මෙතුමා මම සභාගත කරපු ලේඛනයේ සම්පූර්ණ වකීම මම ගන්නවා. මම ඒක මාධ්‍යයෙන් දිකුත්
කරනවා.
තප්පර 10ක් යන්නේ. ඒ වගේම තමයි ඔබතුමා මාධ්‍ය ආයතනයේ ගේනවන වරප්‍රසාද කමිටුවට ඔබතුමාලගේ ඇමතුමාව ගේන්න. ඒ වගේම ගරු අපේ ඇමතුමනි මේ විදුලි බල ඇමතුමා අර ට්‍රාන්ස්ෆර් කරනවලු දිගට හරහාට මාලිමාවේ වෘත්තීය සමිතිය හරහා පෙට්‍රෝලියම් එකේ CPSTL එකේ ඒක තියෙන චක්‍ර ලේඛන වෙනස් කළා. තප්පර 10ක් ඇමතුමාගේ ප්‍රශ්නය තප්පර 10ක් දෙන්න. මේ ට්‍රාන්ස්ෆර් කරන එක වහාම නවත්තන්න මේ නීත්‍යානුකූල නැතුව මේ ට්‍රාන්ස්ෆර් කරන්නේ.
ඔබතුමා කියන විදිහේ
සභාගත කරලා තියෙන ලේඛනය මෙතුමා මෙන්න බලන්න මොරටු මුල්ල පොලිසියෙන් නිකුත් කරා කියලා තියෙන්නේ. මම ඒකෙන් පිටපත ගත්තා. මේකේ මොකද්ද කියලා තියෙන්නේ? මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ දුරකථන නාමාවලිය. එහෙම තියෙනවා. එතකොට දුරකථන දේවල් ටිකක් තියෙනවා. මේ කහරද? මන්දනේ මට මේ තනි කොලේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කොලේ දිහා බල්ල ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රී ඔබතුමියගේ වගකීම. ඔබතුමිය මේක බාර ගන්නවද නැද්ද කියලා. මේ කොහොත් යන බොරු ලේඛනයක් ගෙනල්ලා මෙතන සභාගත කරලා කියනවා මේක මේ මොරටුපුල්ල පොලිසියෙන් ඉෂු කරා කියලා. අතින් ලියලා තියෙනවා මොරටුපුල්ල පොලිසිය කියලා. මොකද්ද මේ විහිළුව? මේ ඕගොල්ලන්ට දේශපාලන සටන් පාඩයක් නැත්තම් කරුණාකරලා අනේ ප්‍රශ්න ටිකක් හොයාගෙන ඉන්න. මේ මිනිස්සුන්ව නොමග යවන දේවල් මෙතන කියන්න එපා.
දැන් වාදයට යන්න බා ගරු ගාමිණී රත්නායක.
හරි පැහැදිලි. මේ
ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තිබෙනවා.
ගෞරවනීය සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, රටේ ආර්ථිකයට අදාළව ඔබතුමා 2026 වසරේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ පූර්ව
ගරු සභාපතිතුමිය ඔබතුමිය විනාඩි දෙකමාරක් දුන්නා. මේ දීපු ෆෝම් එකේ නාමලේක මොරුවේ තියෙන ඇඩ්‍රස් ඔක්කොම මොරුණු මුල්ලේ ඇඩ්‍රස් ටික මේකේ තියෙනවා. ඉල්ලුම් පත්‍රයේ දාද්දි සමාජිකයාගේ නම, මහජන ආරක්ෂක කමිටුවේ නිර්දේශය, ඊට පස්සේ ග්‍රාම නිලධාරි නිර්දේශය, මේක පැත්තේ දින පුතුම මගේ වැරදි ෆොටෝකෝපිය අරගෙන ඇත්තේ. මේකම හෙන්සාට් කරලා තියෙනවා මාධ්‍යණත්, දැන් නිකුත් කරනවා මේ ලියුමේ කොපි එක. මාධ්‍යණත් නිකුත් කරනවා. එතකොට කාටවත් බලා ගන්න පුළුවන්.
ගාමිණි රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, විදුලි බලශක්ති අමාත්‍යාංශයේ වැශීර්ෂයට අදාළව විවාදය මේ මොහොතේ පැවැත්වෙන වෙලාවේ දිවි තානක මන්ත්‍රීතුමා පොඩක් ඉන්න ඔබතුමා ඉඳලා එන්න ඉඳලා එන්න. මොකද ඔබතුමා හිටපු විදුලි බල නියෝජ්‍ය අමාත්‍යවරේ නිසා ඔබතුමා ඉඳලා යන්නේ කොහොඳයි. මොකද රටේ අනාගතයත් එක්ක ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ඉදිරි රටේ ආර්ථික උපාය මාර්ග සැලැස්මට ගැලපෙන විදිහට ඒ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය කොන්දේසියක් පරිපූර්ණ බලශක්තිය. ඒ පරිපූර්ණ බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් මේ අයවැය ලේඛනයේ ඇතුළේ සාකච්ඡා කළ යුතු, මතු කළ යුතු කාරණා කීපයක් තියෙනවා. අවධානයට යොමු කරන්න. ඊට කලින් මට කලින් කතා කරපු හිටපු විදුලි බල නියෝජ්‍ය අමාත්‍යතුමෙක් කොබතුමා. ඔබතුමා හිටපු විදුලි බල නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට විදුලි බල අමාත්‍යාංශයේ විදුලි බල මණ්ඩලයේ කටයුතු කරපු ආකාරය පිළිබඳ දැන් ඔබතුමා ආණ්ඩුවට අවවාද දෙනවා, ඇඩ්වයිස් දෙනවා, මෙහෙම කරන්න, මෙහෙම කරන්න, ආරම කරන්න කියලා. හැබැයි ඔබතුමා හිටපු කාලේ මම මතක් කරලා දෙන්නම් ඔබතුමාට, ඔබතුමාලගේ 20-29 සීන ජනාධිපතිවරයාගේ කාල්ටන් මගුල් ගෙදර තිබුණා නේද? ඒ කාල්ටන් මගුල් ගෙදර එවකට විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය කවුද? ඔබතුමා. ඒ කාල්ටන් මගුල් ගෙදරට විදුලිය ගන්න පොඩ ඉන්න මේක අහගෙන ඉන්න විදුලිය ගන්න විදුලි සැපයීමේ ඉල්ලුවේ එවකට නියෝජ්‍ය අමාත්‍යතුමා. මගුල් ගෙදර තිබුණා සතියක් කාල්ටන් වල මගුල් ගෙදර තිබුණා සතියක් මගුල් කෑවා. මගුල් ගෙදර තිබිච්ච කෙනා විදුලි බලය ඉල්ලන්න ඕන, විදුලිය ඉල්ලන්න ඕන, විදුලි සැපයීම ඉල්ලන්න ඕන. මනමාලයා ඉල්ලන්න. හැබැයි ඔබතුමා දන්න දෙවනි මනමාලයා ඔබතුමා ඒ මගුල් ගෙදර දෙවනි මනමාලයා තමා. ඔබතුමා තමා විදුලි සම්බන්ධතාව ඉල්ලගත්තේ. සතියක් මගුල් කෑවා. මගුල් කාලා 123ක් විදුලි බල 29ක් විදුලි බල මණ්ඩලයට පොල්ල තිබ්බා. අවුරුදු ගාණක් ගෙව්වේ නැහැ. ඒක ගෙව්වේ මේ පාර්ලිමේන්තුවේ දැනට ජීවතුන් අතර නැති මන්ත්‍රීවරේ. හොඳට මතක තියාගන්න. විදුලි සම්බන්ධතාව ඉල්ලුවේ එක්කෙනෙක්, මගුල් ගෙදර තව කෙනෙක්, ඈ බිල ගෙව්වේ තව කෙනෙක්. ඕමයි තමුනාසලා අමාත්‍ය ධූරය කෙරුවේ. ඕමයි තමුනාසලා ඇමතිකම් කරේ. ඒ නිසා එහෙම ඇමතිකම් කරලා දැන් ජාතික ජනබලවේගයට අවවාද දෙන්න එපා, ඇඩ්වයිස් දෙන්න එපා, අමාත්‍යංශය කරන ඇති උපදෙස් දෙන්න එපා. ඔබතුමාලගේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. මේ රටේ විදුලි බල බලශක්ති අමාත්‍යංශයේ කළ යුතු වැඩ කොටස මොකද්ද කියන එක පිළිබඳ අපට හොඳට වැටහීමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා, අරමුණක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. ඒ අරමුණ ඉලක්කය වෙනුවෙන් මේ අමාත්‍යංශය මෙහෙවනවා කියන කාරණේත් මතක් කරමින් ගරු සභාපතිතුමියනි, මම දැන් මගේ මේ අමාත්‍යංශයේ වැශීර්ෂයට අදාළව දත්තොත් එහෙම විශේෂයෙන්ම විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය තුල පෞගේ කාල පරිච්ඡේදය තුල තිබිච්ච ප්‍රධාන ගැටලුවක් තමයි මීට කලින් විදුලි බල අමාත්‍යාංශයේ අරගෙන කරපු විදුලි බල අමාත්‍යවරු මේ පෞගේ කාලයේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ සේවකයෝ 14,000කට වැඩි ප්‍රමාණයක් හිටියා, 16,000ක් හිටියා. ඒ සේවකයෝ සමාගම් 12කට කඩලා ඈවර කරලා විදුලි බල මණ්ඩලයේ අහෝසි කරලා සමාගම් 12ක් ඇතුලේ ඒ සේවකයෝ 14,000ක් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්නවන්න සැලසුම ක්‍රියාත්මක කරලා තිබුණේ. ඒ ක්‍රියාත්මක කරලා තිබිච්ච සැලසුම වෙනස් කරලා අපි විශේෂයෙන්ම මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ පූර්ණ රාජ්‍ය සමාගම් 4කට ඒකාබද්ධ කරලා ඒ සියලු සේවකයන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා කරලා කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම හිතන්නේ විදුලි බල ප්‍රතිසංස්කරණ පනත හරහා ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ තුලින් මේ වෙනකොට 2778කට ආසන්න සේවක ප්‍රමාණයක් සුවකැමැත්තෙන් විශ්‍රාම යන්න ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම 10,000කට ආසන්න සේවක සංඛ්‍යාවකගේ රැකියාව සුරක්ෂිත කරන්න අපට හැකියාව ලැබුණා. ඒ අය පෞගේ කාලය තුල හිටියානම් ගෙදර යන්න වෙන්නේ මොකුත් නැතුව. ඒක තමයි වෙච්ච ඛේදවාචකේ ඔබතුමාලගේ පාලනය ඇතුලේ. නමුත් ඒක වෙනස් කරලා තියෙනවා. ඒ වගේම විශේෂම ඉදිරි සියවසට අදාළව ඉදිරි ගමනට අදාළව රටේ හෙට දවසේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙවන්නේ කොහොමද කියන කාරණේදී අපි කවුරුත් දන්නවා අපේ විදුලි බල අවශ්‍යතාවයෙන් අපි පෞගේ කාලයේ පුරාවට වැඩිපුර සිදු කරලා තියෙන වියදම් වැඩි විදුලි බල උත්පාදන උපාය මාර්ගවලට අවතීර්ණ වෙන එක තමයි. එහෙම නැත්නම් පොසිල ඉන්ධන පාවිච්චි කරලා, එහෙම නැත්නම් සූර්ය බලය පාවිච්චි කරලා, එහෙම නැත්නම් ගල්ලඟුරු පාවිච්චි කරලා විදුලි බල උත්පාදනයට අපි වැඩිපුර මහන්සි වෙයි කරා. ජල විදුලිය මේකෙන් මෙතෙක් කාලයක් පෞගේ කාලවකවානුව තුළ ආණ්ඩු විසින් වැඩිපුර වැඩි අවධානය යොමු කෙරුවේ ඉන්ධන වලින් සහ ගල්ලඟුරු වලින් විදුලිය උත්පාදනයට. එතකොට අපේ විදුලි නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ඒ නිෂ්පාදන පිරිවැය වැඩි වීම හේතු කොටගෙන මෙරටේ ජනතාවට, මෙරටේ නිෂ්පාදකයට, මෙරටේ ආර්ථිකයට මැදිහත් වෙන බොහෝ අයට වැඩි පිරිවැයක් දරන්න සිද්ධ වුණා. ඒ කරුමය කරගහන්න සිද්ධ වුණා. ඊයින් පස්සේ තමයි විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශය හැටියට මේ ඉදිරි වර්ෂයේ සැලසුම් ඇතුලේ විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලි බල ශක්තිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරලා මම මේ විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේදී විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන සැලසුම් එක ගත්තොත් 2030 දක්වා ඉදිරි වසර පහක කාලය ඇතුළත විදුලි බල මණ්ඩලයේ පුනර්ජනනීය විදුලි බල ශක්ති අවශ්‍යතාවයේ 70% දක්වා සම්පූර්ණ කරන්න, ඊට අදාළ කරන මැදිහත් වීම කරන්න විදුලි බල මණ්ඩලයේ සාමාත්‍යංශයේ කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අර ගල්ලඟුරු බලාගාර මත පිහිට පතමින්, ඉන්ධන බලාගාර මත පිහිට පතමින් වැඩි පිරිවැයක් මත විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන ක්‍රමවේදයේ වෙනුවට අඩු පිරිවැයක් සහිත විදුලි ඒකකයක් නිෂ්පාදනය කරලා මෙරටේ පාරිභෝගික ජනතාවට, මෙරටේ කර්මාන්තී ව්‍යවසායකයන්ට අඩු මිලට විදුලි බලය නිෂ්පාදනය කරන්න ලබා දෙන්න අවශ්‍ය කරන උපාය මාර්ගික දැක්මක් සහිත, උපාය මාර්ගික වැඩපිළිවෙලක් සහිත මේ අයවැය ලේඛනය තුළ 2026 වසර කටයුතු කරනවා කියන කාරණේ විශේෂයෙන්ම අවධානයට යොමු කරන්න ඕන, සැලකිල්ලට ලක් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි
මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක්
ඕ විදුලි බල මණ්ඩලයේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම 2045 වතර 21 කාලවකවානුව තුළ විදුලි ජනරේටර් සැලැස්ම අනුව විදුලි බල මණ්ඩලයේ අවශ්‍ය විදුලිය බල අවශ්‍යතාවයේ 60%කින් පමණ වැඩි වෙන බව දැනට පූර්ව කථනය කරලා තියෙනවා. එතකොට ඒ විදුලි බල අවශ්‍යතාවයේ 60%කින් රටේ සමස්ත විදුලි අවශ්‍යතාවය වැඩි වෙනවා නම් ඊට අදාළව අවශ්‍ය කරන විදුලි ජනනයට අවශ්‍ය කරන උපාය මාර්ගික සැලැස්මක් සහ ඉදිරි දැක්මක් මේ අයවැය ලේඛනය තුළ විදුලි බල මණ්ඩලයේ සතුව පවතිනවා කියන කාරණේ ඉතා පැහැදිලි. ඒ අනුව දශකයක් පුරාවට ගත්තොත් පෞගිය කාලවකවානු තුළ අපි මෙතෙක් කාලයක් කරලා තිබුණේ මොකද්ද? බලයට පත්වෙච්ච බොහෝ ආණ්ඩු සහ ඇමතිවරු බොහෝ දුරට කරේ විශේෂයෙන්ම මොන ප්‍රභවයක් ඇත්තේ විදුලිය ජනනය කරනවද කියන කාරණය පිළිබඳ තර්ක කර කර තමයි හිටියේ. අපි වැඩිපුර ගල්ලඟුරු වලට යනවද, වැඩිපුර ඩීසල් බලාගාර වලට යනවද, වැඩිපුර ජල විදුලියට යනවද, වැඩිපුර සූර්ය බල ශක්තියට යනවද, සුළං බලයට යනවද කියලා මේක වාද කර කර හිටියා. නමුත් ඒ වාද කිරීම ඇතුලේ සැලසුම් හදපු හැම සැලසුමක්ම දැන් මේ වෙනකොට අර 2044 වෙනකොට අපේ ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 60% වැඩි වෙන වැඩිවීමේ ඉල්ලුම සපුරන්න සමත් වෙලා නැහැ. ඒ නිසා යල් පැන ගිය සැලසුම් ඇතුම් එක්ක ඒ වගේම අනිත් පැත්තෙන් පෞගේ කාලය පුරාවටම සිද්ධ වුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව විදුලි මිල විදුලි බලයේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය මණ්ඩලයේ කටයුතු ප්‍රසම්පාදනයෙන් තොරව වංචා දූෂණ නාස්තිය මත පවත්වාගෙන ගියාම ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ සියල්ල පාඩු පාඩු ලබන ජනතාව මත බරපතලවන ආයතන බවට පත් කරලා තිබුණා පත් වෙලා තිබුණා මං හිතන්නේ ඒ ගමන් කරපු ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරලා ඒ ගමන් කරපු ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදය වෙනස් කරලා බලශක්ති ක්ෂේත්‍රය තුල මං අවසන් කරනවා මූලාසන මන්ත්‍රීතුමනි සභාපතිතුමනි බලශක්ති ක්ෂේත්‍රය තුල මෙරටේ අනාගත උවමනාවන් එක්ක අනාගත අවශ්‍යතාවයන් එක්ක රට සංවර්ධනය කිරීමේ දිශාවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයක් වෙච්ච බලශක්ති ඉලක්කය සපුරාලීමට සමත් ආකාරයට එවැනි උපාය මාර්ගික දැක්මක් සහිතව බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු කරනවා කියන කාරණේ මතක් කරමින් මම නිහඬ වෙනවා.
ගරු මන්ත්‍රීතුමා දීවිචානක
මන්ත්‍රී ඔබතුමිය වැඩි වෙලාවක් ගන්න නැහැ. ඔබතුමා කතා කරලා පොඩි අධ්‍යයනයක් කරලා කතා කරා නම් හොඳයි. මම ඇමතිවරයෙක් වශයෙන් පත් වෙන්නේ 2022 සැප්තැම්බර් මාසේ වෙඩින් එක තියෙන 2018. ඔක සිකියුරිටි ලයිට් වලට ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ගහපු සිකියුරිටි ලයිට්. වෙඩින් එක තිබුණේ ජෙනරේටර් එකේ. ඊට පස්සේ ඒක සම්පූර්ණ බිලත් ගෙවලා තියෙන්නේ. සම්පූර්ණ බොරු කියන්න එපා. මං කරපු දේවල් අපි පැය 16ක් කරන්ට් කපන එකක් බාරගත්තේ. පෙට්‍රෝලියම් පෝලිම් තියෙන
බාරය.
අපි ආයතන ඔක්කොම ලාභ ලබලා ඒ විදිහට තමයි බාර දුන්නේ. එහෙම නැත්නම් මේ ඔබතුමා නොදන්න ජනාධිපතිතුමා පාපිසි කියන එක සාධාරණයි.
කිසිම ඔබතුමාට විනාඩි